Honorable Chatur, Honorable Chaturanga Bhishinga, you have 13 minutes.
නියෝජ්‍ය කතානායකතුමනි හැමදාම බොහෝ වෙලාවට මගේ කතාව ලැබෙන්නේ මේ ඉතාමත් අත්දැකීම් සහිත සහ අපේ රටේ විපක්ෂ නායක තුමාගේ කතාවෙන් පස්සේ නමුත් දැන් මට මේ කියන්න වෙනවා මේ මැක්‍රෝ මයික්‍රෝ කියලා දෙකක් තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය විපක්ෂ නායක කෙනෙක් මැක්‍රෝ කතාවක් කරයි කියලා හැබැයි අපිට පේන්නේ මයික්‍රෝ කතාවක් දැන් දශක ගාණක් විසඳ ගන්න පරි සියවස් ගානක් විසඳ ගන්න පරි ප්‍රශ්නයකට ආණ්ඩුව පිළිතුරක් දුන්නම එක වත්තක ප්‍රශ්නයක් ගේනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයෝ ගැන දැන් බොහෝම කලකිරලා තියෙනවා. හැබැයි ඕනම රාජ්‍ය සේවකයෙක්ගෙන් අහන්න පුළුවන් අද ගිහිල්ලා මේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ කොච්චර වටිනාකමක් අපි රාජ්‍ය සේවකයාට දීලා තියෙනවද කියලා. ඉස්සර රාජ්‍ය සේවකයෝ මේගොල්ල කියන පදේට වැඩ කරලා තමයි අද හිරේ යන්නේ. නැත්තම් කියන්නේ නැහැ කියලා. දැන් රාජ්‍ය සේවකයන් විශේෂයෙන් මේ රාජ්‍ය සේවකයන්ගේ දැනුම අරගෙන ඒගොල්ලොන්ගේ තොරතුරු අරගෙන තීරණ ගන්න තීන්දුව ගන්න වෙලාවට ඉතාමත් වෘත්තීයමය ලෙස ප්‍රොෆෙෂනල් විදියට රාජ්‍ය සේවකයන් සමග ගනුදෙනු කරනවා කියලා රාජ්‍ය සේවකයන්ගේ සර්වේ එකක් කරලා බලන්න පුළුවන්. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩ කරගන්න බැරි වුණා මෙයාට. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩ කරගන්න බැරි වෙච්ච කට්ටිය තමයි රාජ්‍ය සේවකයෝ ගැන කතා කරන්නේ. ඉතින් ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි නිවැරදිව නීතියට බුද්ධිමත්ව වැඩ කරන රාජ්‍ය සේවකයෙ අපි ආරක්ෂා කරනවා. රාජ්‍යට හානි කරන, දූෂණ කරන, උනන්දුවෙන් නැති වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන්න අපිට උවමනාවකුත් නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕන. මොකද මේ රට හදාගන්න ඕන. විලන දියුණු රටක වගේ ශක්තිමත් රාජ්‍ය සේවයක් හදන එක ක්‍රමානුකූලව රාජ්‍ය දුවන එක දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය දුවන එක තමයි අපි අවුරුදු පහක් යනකොට හදලා ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඒතර මොන ඇමතියාවත් මොන දේශපාලන බලයාවත් පද්ධතිය දුවන දක්ෂ ලේකම්වරුත් එක්ක හයියට වැඩ කරන්න පුළුවන් නියෝජ්‍ය ලේකම්වරු අධ්‍යක්ෂකවරු නිර්මාණය කරන එක තමයි මේ අපේ ප්‍රධාන වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි තාක්ෂණය ගේනවා. ඒතර තාක්ෂණය ගේනාම අත්තරදීම් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. විනිවිදභාවය වැඩි වෙනවා. කන්ට්‍රෝල්ස් වැඩි වෙනවා. දශක ගාණක් අට පාලනය කළා මෙන්න මේ පද්ධති ගේන්න බැරි වෙච්ච අය අද රාජ්‍ය සේවකයෝ ගැන කතා කරනවා. ඉතින් මම මේ විශේෂයෙන්ම කතා කරන්න කලින් මට මේක සඳහන් කරගන්න ඕනුනේ දැන් අපේ රටේ නිවාස ඇමතිලා හිටියට අර ගම් වතුරට යට වෙන කඳුවලට නා යනකොට යට වෙන ජනතාවට ගෙයක් දී ගන්න බැරි වුණා. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවලට ගෙවල් බෙදුවා. තාත්තලා පුතාලා එහෙම තමයි කරේ. එතකොට ඒ යට වෙන මිනිස්සු ඔක්කොටම යට වෙන මිනිස්සු ඔක්කොට ආයේ ජීවිත කාලයකට තමන් පරම්පරාවේ කිසි දිනෙක යට වෙන්නේ නැහැ කියන සහතිකය දුන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව 20,000ක් ගෙවල් හදලා දෙනවා ආයේ මෙතනින් පස්සේ මොන වැස්සාවත් මොන ගම් වතුරාවත් යට වෙන්නේ නැති ජනතාවක් නැත්නම් ඒ අවදානමට ලක් වෙන්නේ නැති ජනතාවක් ගොඩනගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුවට. ඉතින් අද අපි කතා කරන්න යනවා මේ කර්මාන්තකරණයට ඉතාමත් වැදගත් අනපනතක් ගැන. මේක ගැනත් මට කියන්න තියෙන මෙච්චරයි. මේ අයට බැරි වුණා 1853 සොල්වෙන්සි ඇක්ට් එක ඉන්සල්වෙන්සි ඕඩිනන්ස් එක අවුරුදු 76ක් රට පාලනය කළ වෙනස් කරගන්න බැරි වුණා. ඇත්ත කතාව ඒක. ඒ කියන්නේ අපේ රටේ ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් බුන්නත්භාවයට පත් වුණාම ඒකට තිබ්බ නීතිය තමයි 1853 කොච්චර පරණද ඔයගොල්ලෝ කොච්චර පරණද ඒකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඕන නැහැ ඒ පනතත් ගේන්න මේ පාර්ලිමේන්තුවේ ලැජ්ජයි නේද දැන්ද බංකොලොත් තුනේ ඔයගොල්ලෝ රට බංකොලොත් කරා ඒකටත් දැන් පනතක් ඕන වෙනවා රට බංකොලොත් වුණාම රට ගොඩ ගන්න කියලා පනතක් ඕන වෙනවා හරිද මම මේ කියන එක අහගන්න එතකොට ආයතන වලට කර්මාන්ත කරුවට
මේකෙන්
ගොඩ ගන්න බෑ මේ වගේ අය නම් නමුත් රිහැබිලිටේට් වෙන්න පුළුවන් කැමති අය නේද රිහැබිලිටේෂන් එකට කැමති අය ගොඩ ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ කියාගෙන ආවේ ආයෝජන එන්නේ නැහැ කියලා කෑ ගැහුවානේ දැන් මෙච්චර කාලයක්. ආයෝජන එන්නේ නැති වෙන ප්‍රධාන හේතුවක් තමයි මේ වගේ ශක්තිමත් අනපනත් අපේ රටේ නොතිබිච්ච එක. ආයතනයක් බංකොලොත් වුණාම ඒ ආයතනයේ පැවැත්ම නැති වෙනවා. ඒ පැවැත්ම නැති වුණාම මේක නැවත යථාතත්වයට පත් කරගන්න මේ වගේ ශක්තිමත් පනතක් රටට ඕනකම තිබ්බා. එතකොට අපේ ආයතන එහෙම නැත්තම් කම්පැනිස් ඇක්ට් එක 2007 තියෙන වයින්ඩින් ඩවුන් ප්‍රොසෙස් එක. බුන්වත් ඇක්ට් එක තියෙන මේ මනුස්සය එතනින් පස්සේ ජීවිත කාලෙම බුන්වත්. ආයතනේ නම් එතනින් පස්සේ ආයතනේ ඉවරයි. දැන් මේ පනතත් එක්ක මොකද වෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි, මේකේ නම තමයි රෙස්කියු රිහැබිලිටේෂන් ඉන්සෝල්වෙන්සි බිල්. ඒ කියන්නේ ආරක්ෂා කරගෙන එහෙම නැත්තම් මේ බේරාගෙන ව්‍යාපාරයක් හෝ පුද්ගලෙක් ඒ ඉවරස්සේ පුනරුත්ථාපනය කරලා ඊට පස්සේ මේ වස්තු බංගත්වය පිළිබඳ සාකච්ඡා කරන පනත. මේක ජාත්‍යන්තර අවශ්‍යතාවයකට අනුව ජාත්‍යන්තර නීතීන් අධ්‍යයනය කරලා කාලාන්තරයක් තිස්සේ ගොඩනගපු නිසා අපේ ආණ්ඩුවට වගේම මේ සඳහා වැඩ කරපු රාජ්‍ය නිලධාරීන් සියල්ලටම මේකේ ගෞරවය හිමි වෙනවා. නමුත් මම මේ කිව්වේ මේගොල්ලෝ දශක 7ක් රට පාලනය කරලා කරගන්න බැරි වෙච්ච එක අවසානයේ අපේ ආණ්ඩුවෙන් තමයි කරගත්. ඉතින් මේක කඩිනම් කරලා අපි දැන් ගෙනත් තියෙනවා. මේක ඉතාමත් වැදගත් වෙනවා මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල. මොකද අපි පහුගිය අවුරුදු එකහමාරෙම වැඩ කරනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනගන්න. මොකද අපි දන්නවා මේ පනතක් නොතිබිච්ච නිසා තමයි මේ අය අර්බුදයට ලක්ුණේ. කොවිඩ් කාලේ ආර්ථික අර්බුදයේ යටතේ ව්‍යාපාරිකයන් ලංකාවේ 12,000ක් විතර මේ පරාටේ නීතියට අහුවෙන අවදානමට ලක් වෙලා තියෙනවා. ඒතර මේ වෙනකොට එකෙන් 1000කට එහා පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒතර මෙන්න මේ පනත තිබ්බනම් 2018 අපිට මේකෙන් ව්‍යාපාර සෑහෙන ප්‍රමාණයක් බේර ගන්න තිබ්බා. ඉතින් කණගාටුයි කියන්න අද ඒ තත්ත්වයට අපේ ව්‍යාපාරිකයන් පත්ුනේ පාලකයන්ගේ ඒ අත්නෝමතික නැත්තම් දැක්මක් නොහැති ආර්ථික ක්‍රියාවලිය නිසා. හැබැයි දැන් ඉස්සරහට යනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ පනත අපි ගේනවා. මේ පනතත් එක්ක සිද්ධ වෙන්නේ මොකද්ද? මේ පනතෙන් අපි උත්සාහ කරනවා ව්‍යාපාරයක් හෝ පුද්ගලෙක් බුන්නත් භාවයට පත් වෙන්නේ නැත්නම් ව්‍යාපාරයක් බිඳ වැටුනාම ඒකේ ණය හිමියෝ ඇවිල්ලා මෙයාට කරදර කර. මෙයාට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේකට අවශ්‍ය කරන කාලයක් ලබා දෙනවා. කාලයක් ලබා දීලා නැවතත් මේ ව්‍යාපාරයේ හෝ පුද්ගලයා ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා ඒ ණය හිමියොත් එකඟතාවයක් ඉන්න එකඟතාවයකට එන්න රාජ්‍ය මැදිහත් වීමක් කරනවා. මේක ඉතාමත් සාධනීය ක්‍රියාවලියක්. ඒ කියන්නේ මැරෙන්න යන මිනිස්සෙක්ට නව පණක් දෙන්න තමයි මේ පණතෙන් යන්නේ. ඒ වගේම මේකේ අපි හදා ගන්න ඕනේ මුලින්ම මේ ඉන්සෝල්වෙන්සි රෙගියුලේටරි ඔතොරිටි කියන එක. ඒ කියන්නේ රාජ්‍ය ආයතනයක් හැදෙනවා මේ බුන්වත්භාවය පිළිබඳ සලකා බලන්න. එතකොට යම්කිසි ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් Tamanට තිහිටි ණය ගෙවා ගන්න බැරි නම් ස්වභාවික හේතුන් නිසා හෝ කලමනාකරණ හේතුන් නිසා හෝ වෙළඳපොළ හේතුන් නිසා හෝ මේ ආයතනයට ගිහිලා කියන්න පුළුවන් මම මෙන්න මෙහෙම තත්ත්වයකට පත් වෙලා තියෙනවා, මට මේ අධික පොලිසහිත ණය ගෙවා ගන්න විදිහක් නැහැ, මට සහන කාලයක් දෙන්න. අපි පොදු වැඩපිළිවෙලකට යම්. එතකොට මේ ආයතනයේ తాවකාලිකව මේ ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවයට සවන් දීලා කාලයක් දෙනවා මෙන්න මේක නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. මෙන්න මේ ප්‍රකෘති තත්ත්වයට ඉදිරිපත් කරන වැඩපිළිවෙලට පස්සේ තමයි ඒගොල්ලෝ නැවතත් අර ලංකාවේ තියෙන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය හෝ බලය බැංකුවකට හිමි වෙන. මොකද ණය හිමියෝ කිව්වම බැංකුව විතරක් නෙමෙයි ණය හිමි. ක්‍රෙඩිටර්ස්ලා ඉන්නවා. රජයේ විවිධ ගෙවීම් කරන්න තියෙනවා. සේවකයන්ට ගෙවීම් කරන්න තියෙනවා. දැන් අද තියෙන තත්ත්වයට ප්‍රමුඛතාවය හම්බෙන්නේ බැංකුවට මොකද අපකරයක් තියෙන නිසා. ඒතර අපකරය විකුණලා මුලින්ම විසඳන්න වෙන්නේ බැංකුවේ නයි. ඒ වගේම තමයි අද තියෙන තත්ත්වයට අනුව මේ ක්‍රියාවලියෙන් පස්සේ පුද්ගලයන්ට නිදහස් පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න අයිතියක් නැහැ. එයාව ක්‍රිබ් එකට යනවා. හරි, දැන් මේ ක්‍රියාවලිය කරාට පස්සේ මේ බුන්නත් මේ සොල්වෙන්සි ක්‍රියාවලියෙන් පස්සේ පුළුවන් ඒ පුද්ගලයා නැවතත් ප්‍රකෘතිමත් ආයතනයක් හෝ පුද්ගලයෙක් බවට පත් වෙන. අපි දන්නවා ආයතන සංග්‍රහය නැත්තම් ආයතන පිහිටුවාම කම්පැනි ඇක්ට් එකට අනුව අපිට වේල් ඔෆ් ඉන්කෝපරේෂන් කියලා එකක් දෙනවා. ඒ කියන්නේ අයිතිකරුවන්ගෙන් වෙනස් වෙච්ච ආයතනයේ පැවැත්මක් තියෙනවා කියලා. අද තියෙන தත්ත්වය අනුව ආයතනයයි අයිතිකරුවයි දෙන්නම විඳ වැටෙනවා. මේ ක්‍රමයේ යටදී අර ආයතනය වෙනම නැවත ගොඩනගන්න නව අයිතිකරුවෙක් එන්න පුළුවන්. ණය ප්‍රාග්ධන හිමියෙක්ට එන්න පුළුවන්. ඇවිල්ලා රටේ අර සම්පත එහෙම නැත්නම් රටේ කර්මාන්තය අපිට අකණ්ඩව පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවා. මේක ඇතුළතදී සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය ලැබෙනවා. නිෂ්පාදනයේ අකණ්ඩත්වය ලැබෙනවා. සැපයුම්කරුවන්ගේ පාරිභෝගිකයාගේ අකණ්ඩත්වය ලැබෙනවා. මෙන්න මේ වගේ දියුණු ක්‍රමයකට තමයි අපේ රට මේ අදින් පස්සේ ගමන් කරන්නේ. ඉතාමත් සතුටුයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් කාලයක් සටන් කරපු පුද්ගලයෙක් විදිහට මේ රජය යටතේ අවුරුදු එකහමාරක් ඇතුළත මේ පනත අපිට ගේන්න පුළුවන් වෙච්ච එක. ඒ වගේම තමයි මේ ඔෆිෂියල් රිසීවර් එහෙම නැත්නම් මේ වගේ බුන්වත් වෙච්ච පුද්ගලයන්ගේ ප්‍රශ්න ආයතනවල ප්‍රශ්න මේ ආයතනට අපි ලබා ගන්න. ඒවරේ මේ වගේ ක්‍රියාවලියකට මෙහෙවීම් කටයුතු කරන්න මේ ඉන්සෝල්වෙන්සි ප්‍රැක්ටිෂනර්ස් කියලා අපි කියන IPS කියලා වෘත්තිකයන් ප්‍රමාණයක් දැන් බිහි වෙනවා හෙට ඉඳලා. එතකොට මේ වෘත්තිකයන්ට අලුත් වෘත්තියක් අපේ රටේ බිහි වෙනවා. ඒ අය තමයි මේ මැදිහත්කරණය කරන්න අවශ්‍ය කරන නීති ගිණුම් කරන ඒ පිළිබඳ අවබෝධය තියෙන්නේ. ඊළඟට මෙන්න මේවා දැන් අපි සූදානම් වෙන්නේ ඩිස්ත්‍රික් කෝට් හරහා මේ නැත්තම් දිස්ත්‍රික් උසාවි හරහා මේ ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් ඒවා තවදුරටත් ශක්තිමත් කරගන්න වෙයි. සමහරලාට අපිට කොමර්ෂල් කෝට්ස් වෙනම හදන්න වෙයි මේ ප්‍රශ්න වේගෙන් විසඳන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ විශේෂයෙන්ම මේ පනත තියෙනවා ආකාර තුනක්. එකක් තමයි ආයතනයක් නම් කම්පැනි එකක් නම් මොකද්ද ගන්න ඕන ක්‍රියාමාර්ගේ කොහොමද යන පාත් එක. ඒ වගේම තමයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් නම් ශුද්‍ර ව්‍යාපාරයක් නම් ඉතාමත් වේගයෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න කොහොමද මැදිහත් වෙන්නේ. මිලියන 50ට අඩු නම් සමහරලාට ඒ ණය කපාහර ගැනීමටත් හැකියාවක් මේ පනත විධිවිධාන පනවල තියෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෙක් විදියට තමන්ට යම්කිසි හේතුවක් නිසා තමන්ගේ වගකීම් ලයබිලිටිස් ගෙවා ගන්න බැරි වුණොත් තමන්ට පුළුවන් මේ ආයතනයෙන් ඉල්ලීමක් කරන්න. මට අසනීප වෙච්ච නිසා, මට මේ අර්බුදය ඇති වෙච්ච නිසා, මගේ ගෙදර මේ ප්‍රශ්න නිසා මම මේ ගත්ත ණය ප්‍රමාණය ගෙවා ගන්න යන්න විදිහක් නැහැ. සාධාරණයක් කරන්න කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපේ රටේ අනාගතය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන මේ පනත ඇතුලේ මෙතනින් එහාට දැන් අපි මේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආයතන කර්මාන්තකරුව ගොඩක් පරාටේ නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා. මේ පරාටේ නීතිය කියලා කියන්නේ අපේ රටේ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලට ලබා දුන්න අයිතියක් අධිකරණ පද්ධතියට යන්නේ නැතුව තමන්ගේ ණය පැහැර හැරෙන ආයතනවලට මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කරන. ඒ කියන්නේ තමන්ගේ වත්කම විකුණලා තමන්ගේ ණය පියව ගන්න අයිතිය බැංකුවලට තිබ්බා. එතකොට දැන් මේ පනත හරියට අපි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ ඒ සඳහා නිතැතිම්ම දින 60ක කාලයක් එනවා. ඒ කියන්නේ දින 60ක කාලය ඇතුළත බැංකුවට පරාටේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම දින 60 කාලේ අපිට දික් කරගන්න පුළුවන් සාධනීය හේතු ඉදිරිපත් කරලා ඒක දින 90ට දින 180ට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් මේ දින 60ට වඩා කාලයක් ලබා දෙන්න කියලා. ඒක ගැන අපිට ඉස්සරහට සලකන්න පුළුවන්. නමුත් පනතේ දැනට දින 60ක කාලයකුත් ඒක දික් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඉස්සරහට කරන් යනකොට මේකෙන් ඊළඟ කාරණේ වෙන්නේ අපේ රටේ යම් කිසි හේතුවක් නිසා බිඳ වැටෙන ව්‍යාපාරවලට විදේශ ආයෝජන කැඳව ගන්න. එහෙම නැත්නම් ඒ බුන්නත් වෙච්ච ව්‍යාපාර නැවත පණනංවා ගන්න අවශ්‍ය කරන ප්‍රාග්ධන හිමියන්ට අවස්ථාවක් ලබා දෙන්නත් මේකෙන් හැකියාවක් ලැබෙනවා. ඒතොර මෙතනින් පස්සේ මේක හරියට ක්‍රියාත්මක වුණොත් ඇත්ත වශයෙන්ම කිව්වොත් අපේ රටේ කිසිම කර්මාන්තයක් බිඳ වැටෙන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ කළමනාකරණ අදක්ෂතාවය නිසා හෝ හදිසි ව්‍යවසනයක් නිසා බිඳ වැටුනොත් ව්‍යාපාරයක් නැවත මේ ව්‍යාපාරය ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා තමයි මේකේ නමම දාලා තියෙන්නේ රිහැබිලිටේෂන් ඇන් ඉන්සෝල්වෙන්සි බිල් කියලා. ඒ කියන්නේ මේ නැවත නගා සිටීම නැවත පණක් ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපිට මේ අධිකාරිය බීටව ගන්න ඕන. ඒකට අවශ්‍ය කරන ඒ අධිකාරියේ කළමනාකාරීත්වය කොහොමද වෙන්න ඕනේ, බෝඩ් එක කොහොමද වෙන්න ඕනේ කියලා මේ පනතේ සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි අද මේ ගේන පනත ගේන්නේ. ඉතින් මේ පනත සඳහා ජාත්‍යන්තර වශයෙන් මේ පනත් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පස්සේ තමයි මේක ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේකෙන් ප්‍රශ්නේ අපිට මේ රිකවරි ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ යමක් කර්මාන්තයක් බිඳ වැටුනම වේගෙන් නැවත පන්නක් ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දැන් මේ වෙලාවේ අයුක්තියක් සමහරලාට සිද්ධ වෙනවා. තමන්ගේ වත්කම්වල වටිනාකම පිළිබඳ එකඟතාවයක් එන්න බැරි වෙයි. ඒ එකඟතාවයක් එන්න දැන් මැදිහත්කරුවෙක් ඉන්නවා. ඒතොර සාධාරණ ක්‍රියාවලියක් ඇතුලේ තමයි වයින්ඩින් ඩවුන් ප්‍රොසෙස් එකක් උනත් යන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ අපේ ණය නැවත ලබා ගැනීමට එහෙම නැත්නම් ණය දීමට පෙළඹීමක් සිද්ධ වෙනවා. මොකද මේ වගේ ක්‍රියාවලියක් තියෙන තැනක අර අප සහිතව අපම අරගෙන ණය දෙන අවශ්‍යතාවය අඩු වෙගෙන යනවා. මොකද ක්‍රියාවලියක් තියෙනවා, විධිමත් නෛතික ක්‍රියාවලියක්. ඉතින් මේ අය අපි ආණ්ඩුවට එනකොට හිනා වුණා, විශේෂයෙන්ම මට හිනා වුණා මේ අප රහිත ණය කොහොමද දෙන්නේ කියලා. ඉතින් මම කැමතියි කියන්න මහත්තුරුනි, අප රහිත ණය මේ වෙනකොට 1600 දෙනෙක්ට මේ ආණ්ඩුව දීලා තියෙනවා. හරි, එතකොට මේ ක්‍රියාවලිය පටන් ගන්න ගිය අවුරුද්දේ බෑ කියපු එක අපි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අප රහිත ණය ක්‍රමය අද ඉතාමත් ශක්තිමත් ණය ක්‍රියාවලියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහන පොලි ණය ක්‍රමයට අපි දන්නවා 5% ණය අපි දීලා තියෙනවා මේ අවුරුද්දේ බිලියන 25ක්, සමස්ත සහන පොලි ණය බිලියන 95ක්, ඉතිහාසයේ වැඩිම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලැබිච්ච ණය. සතුටුයි කියන්න පළවෙනි කාර්තු අවසරයේදී බිලියන 44ක ණය ප්‍රදානය කළා තියෙනවා. මේ ප්‍රොසෙසර්ස් අපි ඉම්ප්‍රූව් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය එකතු වෙලා වැඩ කරලා මීට කලින් මාස 4කට වැඩිය ණය ගන්න ගියපු කාලය අපි මාස 2කට අඩු කරලා තියෙනවා. ඒතර මේවා ඔයගොල්ලෝ කරගන්න බැරි වෙච්ච ඒවා. ඒතර මේ ණය ක්‍රම හැම එකකටම අපි සුරැකුම් ක්‍රමය, අපරහිත ණය ලබා දෙන ක්‍රමය එකතු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඉස්සරහට කරගෙන යනකොට ලබන අවුරුද්දේ වෙනකොට අපි ප්‍රාග්ධනය ලබා ගන්නත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ප්‍රාග්ධනය ලබා ගන්නත් venture capital funds නැත්නම් fund of fund එකක් හදනවා. එතකොට අග්නි ෆන්ඩ් එක IT පැත්තට බිලියන 1.5ක්, ඊළඟට tourism sector එකට world bank එකේ ෆන්ඩ් එකක්, ADB ෆන්ඩ් එකක්, මේ වගේ ප්‍රාග්ධනයට අවශ්‍ය කරන අවශ්‍යතා අපි සකසමින් යනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි අද විසඳන්නේ. ඒ ප්‍රශ්නට එහා ගිහිල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය කරන කාරණා, ඒ ශක්තියක් වෙන්න ඕන අවශ්‍ය කරන අංග 11ක්
චතුරාංග චතුරාංග අභිෂේක, you have 2 more minutes.
ස්තුති. ඒ අංග සහිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමේ ජාතික රාමුව මේ 13 වෙනිදා අපි එළි දක්වනවා. මේ ජාතික රාමුවට අනුව තැන් තැන්වල විසිරීලා තිබ්බ විවිධ ආකෘතිවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට උදව් දෙන්න තිබ්බ සියලුම වැඩසටහන්, සියලුම ආයතන කර්මාන්ත අමාත්‍යාංශය හරහා ඒකාබද්ධ වෙනවා. ඒතර මේ ඒකාබද්ධ වීම ඇතුලේ අපේ රටට සංවිධිත වැඩපිළිවෙලක් හැදෙනවා. කොහොමද මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දත්ත මත පදනම්ව අපනයන ප්‍රමුඛ අකපනයන ජාලයට එකතු වෙන කර්මාන්ත බවට, ව්‍යාපාර බවට පත් වෙන්නේ කියලා. මේවට කොහොමද සංවිධිතාකාරයේ බිම් මට්ටමේ සහය දෙන්නේ? මොකක්ද ඒ අලුතෙන් හදන අපි ආයතන පද්ධතිය? ඒතකොට මේවට කොහොමද වෙළඳපොළ අවශ්‍යතාවය සපුරන්න වෙළඳපොළට ප්‍රවේශය හදලා දෙන්නේ? මේ ආයතන කොහොමද ප්‍රාග්ධනය ලබලා දෙන්නේ? කොහොමද අවශ්‍ය කරන දැනුම ලබලා දෙන්නේ? මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට උදව් කරන විවිධ ආයතනවලට රෙකග්නයිස් කරන්නේ කොහොමද අමාත්‍යංශාරා? මේ වගේ එතනින් එහාට ගිහිල්ලා ව්‍යාපාරකරණයේ ව්‍යවසායකත්වයේ පිළිබඳ අධ්‍යාපන පද්ධතියට එකතු කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අපි ඒකාබද්ධ වැඩ කරන්නේ කොහොමද කියන ඒ සංයුක්ත වැඩපිළිවෙල මේ 13 වෙනිදා අපේ ජාතියට හිමි වෙනවා. ඒ ගැන සඳහන් කිරීමක් කරන්න අවශ්‍යයි. එතනින් එහාට ගිහිල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ප්‍රතිපත්තියක් අපේ රටේ නැහැ. 2016 මේගොල්ලෝ හදුව ප්‍රතිපත්තියක්, ඒක දැන් යල්පැනලා අවුරුදු 10ක් පරණයි. ඒක අලුත් කළා මේ අවුරුද්ද අග වෙනකොට ලංකාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නව ජාතික ප්‍රතිපත්තියක් අපි ගේරුවා. ඒතර මේවා තමයි කරන්න බැරි වෙච්ච වැඩ. ඒතර දැන් මේවා කරනකොට මෙන්න මෙහෙම දෙයක් කරනවා ගරු කතානායකතුමා. මම මේක පාර්ලිමේන්තුවේ කියනවා කියලා හිතුවා. ප්‍රාදේශීය ලේකම්ලට, රාජ්‍ය නිලධාරීන්ලට අපිත් එක්ක ඉතාමත් ශක්තිමත්ව වැඩ කරන නිලධාරීන් අපිත් එක්ක උරණකරන්ඩ, අපිත් එක්ක ඝට්ටනයක් ඇතිකරන්ඩ මේගොල්ලෝ බොරු ප්‍රචාර කරගෙන යනවා කියලා දැන් ආරංචියක් ලැබිලා තිනවා බිම. ඒ කියන්නේ රාජ්‍ය සේවය වර්තමාන ආණ්ඩුවත් එක්ක ශක්තිමත්ව ආර්ථිකයේ ඉස්සරහට අරන් යනකොට ආණ්ඩුවයි රාජ්‍ය සේවය අතර ගැටුමක් ඇතිකරන්ඩ විවිධ බොරු තොරතුරු දීලා තිනවා. විශේෂයෙන්ම මම ගැන සඳහන් කරලා තියෙනවා නිලධාරීන් කීප දෙනෙක්ට මේ ඇමතිතුමා මෙන්න මෙතන මෙන්න මෙහෙම දෙයක් ඔබතුමාලා ගැන කිව්වා කියලා. අපි හොයලා බැලුවා. එහෙම මීටිමත් තිබිලත් නැහැ. එහෙම දෙයක් මම කියලා. ඒ නිසා දැන් මේගොල්ලන්ට මේ ආණ්ඩුව වට ගන්න ක්‍රමයක් නැතුන විවිධ උපක්‍රම හොයනවා. දැන් එකක් තමයි දැන් ඔය පටන් ගත්තේ මං හිතන්නේ ලොක්කම කියලා රාජ්‍ය සේවයයි දේශපාලනය අතර ගැටුමක් ඇති කරන්න මේ වෙන සිද්ධියද. ඒ නිසා අපි කියන්නේ ඒවත් අසාර්ථක වෙනවා. ඕගොල්ලොන්ගේ දේශපාලනය වගේම ඔය ගන්න උපක්‍රමත් අසාර්ථක වෙනවා. මොකද අපි රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ඒ ගෞරවය දෙමින් ඉතාමත් ශක්තිමත් මේ ආණ්ඩුව අපේ අරමුණු කරා අරන් යනවා කියලා කියන්න කැමති.